Upaya එකලස් ආකාරනේ අපි රූපයක් කියුවහම ඕනම රූපයක් අපි රූපයක් කියලා ගන්න ඕනම රූපයක් අපිට බෙදන්න පුළුවන් විදි ටිකක් තියෙනවා නේද එක මොනවද බෙදන්න පුළුවන් අජත්ත රූපේ බහිද්ද රූපේ කියලා අපි බෙදනවා ශරීරයට අයිති දේවල් ශරීරෙන් බාහිර දේවල් අජත්ත රූප කියලා බෙදන්න පුළුවන් එහෙම නැත්නම් බහිද්ද රූප ඔය දෙකට අහු වෙනවා ඕන රූපයක් නේද අපි දන්න රූප ඕකම තව විදිහකට ළඟ තියෙන ඒවා කියන්න පුළුවන් දුර තියෙන ඒවා කියන්න පුළුවන් ඒත් රූප ගැනනේ කිය තව මොනවද රූප අපි අඳුර ගන්න විදි සියුම් වෙන්න පුළුවන් අපිට අතට අහු වෙන්නේ නැති ගානට සියුම් වෙන්න පුළුවන් නේද මේ හුලඟ වගේ දේ සියුම් නැත්නම් ගඳ සුවඳක් වගේ දෙයක් හරිම සියුම් ඒවත් රූප නේද සමහර ඒවා ඊට වඩා රළුයි මේ මේසේ වගේ එකක් ගත්තහම ඒවා ඝන නැත්නම් ඕලාරික කියන ඒ විදිහටත් බෙදන්න පුළුවන් නේද සියුම් ඕලාරික ඊළඟට ඔව් දුර ළඟ කිව්වා ඊළඟට අපි කැමති ඒවා තියෙනවා අකමැති ඒවා තියෙනවා නේද හීන ප්‍රනීත ඒ විදිහටත් රූප බෙදන්න පුළුවන් අපි සාමාන්‍යයෙන් බෙදෙනවා ලෝකීන්දි නේද ඔය වගේ වර්ග කරනවා ඊළඟට කාලයට දැම්මොත් ඔක අතීතේ දෙයක් එහෙම නැත්නම් අනාගතේ අනාගත රූප ගැනත් අපිට හිතන්න පුළුවන් ඈ අනාගතේ අත්දැකීමේ ඊළඟට මේ මොහොතේ වර්තමාන තියෙන රූප නේද අපි අට පිට බැලුවොත් දැන් ඔයගොල්ලෝ කට්ටිය ඉන්නවා කියනකොට කොයි කාලෙටද වර්තමානේ මේ මොහොතේ මෙච්චර ගාණක් ඉන්නවා මෙතන මේ ශාලාව ඇතුලේ මෙච්චර 10 දෙනෙක් විතර ඉන්නවා කියලා කියන්න පුළුවන් නේද? එතකොට ඒ වර්තමානේනේ. දැන් ගිය සතියේ කී දෙනෙක් හිටියද? අතීත රූප ගැන කතා කරන්නේ නේද? දැන් ඒවා නෙමෙයි. ඒක වෙලා ඉවරයි. මේ මොහොතේ නෑ. එහෙම නැත්තම් අපිට වෙන සතියේ කී දෙනෙක් ඊට දන්නේ නැහැ කියලා නේ. එතකොට ඒගොල්ලන්ව දැකලාද? නෑ. අපි හිතෙන් හදා ගන්නවා විතරයි නේද අනාගතේ. එහෙම රූප. නේද? එතකොට ඒ රූප බෙදෙන ඒ තව විදිහක්. අතීත රූප අනාගත රූප එනකට වර්තමාන. එහෙනම් කිව්වහන් ඔක්කොම ටික කීයක් ආවද? 11ක්. මේ ලෝකෙට අයිති අය රූපයක් ගත්තාම ඔය 11න් කීපයකට හරි එකකට හරි දාලා හිතන්නේ නේද? රූපයක් ගැන හිතනකොට. එතකොට ඔය රූප ගැන ලෝකෙට අයිති විදිහට අපි දැනගන්න විදි තමයි ඔය 11 ආකාරය. මොන රූපයක් ගත්තත් ඔය ආකාර වලින් තමයි අරන් තියෙන්නේ. ඔක රූපයක් බාර ගත්තාම ඒ රූපෙට අයිති කියලා අපි හිතන්නේ. නේද? ඒකෙන් තේරුම් ගන්න සාමාන්‍ය ලෝකයා බාර ගන්න විදිය. සාමාන්‍ය ලෝකෙදී රූපයක් කිව්වොත් අන්නෝය වර්ගවලට දාන්න පුළුවන්. ඒ වර්ගවලට අයිති වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ රූපය පිරිසිඳ දකින්න කියලා. රූපයේ ඇත්ත ඇති හැටි දකින්න අවබෝධ කරගන්න. මොකද රූපේ මුලා වීම නිසාමයි දුකටපත් වෙන්නේ. රූපේ ඇත්ත ඇති හැටි නොදන්න කම හින්දාමයි දුක් විඳින්නේ. ඒ තව විදිහට කිව්වොත් රූප උපාදානය කියන්නේ දුකයි. නේද? රූප උපාදාන ස්කන්ධය කියන්නේ දුකයි කියලා අහලා තියෙනවා. ඔව්. රූපයක් උපාදාන කළා කියන්නේ මොකද්ද? ඔව්. ඒක දැඩිව පිළිගන්න. මේ රූපේ මෙහෙමමයි කියලා බාර ගන්න. දැන් ඔය 11 ආකාරයට දාන කොට. ඒ 11 ආකාරي මොකකට හරි දැම්මහම අපි ඒ රූපේ එහෙම්මමයි කියලා බාර අරන් ඉවරයි නේද? ඒකට කියනවා ඒ රූපේ බැසගත්තා කියලා. අජ්ජෝසායේ තිට්ඨති. එතකොට එහෙම බාර ගන්නකොට ඒ රූපේ උපාදාන වෙනවා. කවුරු හරි කිව්වොත් එහෙම නෙවෙයි කියලා දැන් අපට තර්ක කරන්න පුළුවන්. රණ්ඩු වෙන්න පුළුවන්. නේද? ඒ අපි ඒක දැඩිව ඒක එහෙමයි කියලා බාර අරගෙන පිළි අරගෙන. එතකොට ඒ 11 ආකාරයට වැටුණා නම් ඔන්න රූප උපාදාන ස්කන්ධයට අහු වුණා. මේ යම් කිසි රූපයක් ඔන්න ඔය 11 ආකාරයට තියෙනවා නම් ඕක තමයි රූප උපාදාන ස්කන්ධය. හරිද? දැන් සාමාන්‍ය ලෝකයාට ওই රූප උපාදාන ස්කන්ධය තියෙනවා. ඕක දුකයි කියලා පේනවද? දුකයි කියලා පේන්නේ නැහැ. ඒක දුකයි කියලා දකින්න නම් දහමක් අහලා ඒක ඇත්ත ඇති හැටි දකින්න ප්‍රඥාව දියුණු කරගන්න. දැන් එතන යම් කිසි මුලාවක් තිබුණා නම් ඒක නැති වෙන්න ප්‍රඥාව දියුණු කරගන්න. ඒකට බුදුරජාණන් වහන්සේ ක්‍රම කීපයක් දෙනවා. රූපේ පිරිසිඳ දකින්න. රූපේ ඇත්ත ඇති හැටි දකින්න. නේද? රූපේ ඇත්ත ඇති හැටි දකින්න මොනවාද කියා දීලා තියෙන විදි? ආයතන හැටියට බලන්න පුළුවන් නේද? රූප ස්කන්ධය. තව ධාතු විදිහට බලන්න පුළුවන්. ස්කන්ධ කියනකොට දැන් රූප ස්කන්ධේනේ. උපස්කන්ධයෙන් ගැන තමයි දැන් මේ බලන්නේ. ඈ? ඔතන පංච උපාදාන ස්කන්ධය රූපේ නිසා පංච උපාදාන ස්කන්ධයක් හට ගන්නවා නම් ඒ ගැන බලන්න. තව? තව. අනිච්ච සංඥාව වඩන්න පුළුවන්. දැන් රූපේ ඇත්ත දකින්න තියෙන විදි. රූපයේ අනිච්ච සංඥාව වඩන්න පුළුවන්. අනිච්ච සංඥාව වඩනකොට රූපයේ පිරිසිඳ දකින්න පුළුවන්. ඈ? පිරිසිඳ දකින්නකොට දකින්නකොට මොකද වෙන්නේ? රූපයෙන් මිදෙන. එනද රූපයට අහු වෙලා තිබුණා නම් ඒකෙන් මිදෙනවා නේද? රූපයේ ඉක්මවාය. මුලාවෙන් ගත් රූපය ඉක්මවා යනවා. ඒක ඇත්ත දකින්නකොට. ඒකට ඒ දීපතාව ක්‍රමයක් තමයි රූපයේ අනිච්ච සංඥාව වඩන්න. තවත් ක්‍රම තියෙනවද රූපය ගැන බලන්න කියපු? තව තියෙනවා මතක නැද්ද? හ්ම්? මේ මාර්ගයේ වඩන්න කියපු ඕන ක්‍රමයක් ගන්න පුළුවන් මොනවාද තව කියලා තියෙන්නේ නිවන් මාර්ගයට දුක නැති කරන මාර්ගය තව විදි තියෙනවා රූප උපාදානස්කන්ධය කියන්නේ දුකනේ ඒ දුකෙන් මිදෙන්න තමයි බුදුරජාණන් වහන්සේ එක එක විදි දේශනා කරන්නේ අපි කියව ආයතන ගැන බලන්න ඕන අනිච්ච සංඥා වඩන්න ඕන ධාතු විදිහට බලන්න පුළුවන් සතර මහා ධාතු විදිහට බලන්න පුළුවන් ඊළඟට කායානුපස්සන ඒ සතර සතිපට්ඨාණයෙන් ගත්තොත් රූපය දකින්න රූපය ගැන ඇත්ත ඇති හැටි අවබෝධ කරන්න දීලා තියෙන්නේ කායානුපස්සනාව කායනුපස්සනාව තියෙන්නේ රූපය පිරිසිඳ දකින්න රූපය ඇත්ත ඇති හැටි අවබෝධ කරන්න ආයතන වලට අයිති නැහැ කියන්න පුළුවන්ද? ඒ කියන්නේ දැන් ඔය මොන විදිහට බැලුවත් රූප ගැන බලන්න. හරි. දැන් ආයතන වලින් තොරව අපිට රූප ගැන කතා කරන්න පුළුවන්ද? අනේ එතෙන්දී බලන්න පුළුවන් දැන් රූප රූපයක් කියලා දැනගන්න තව විදිහක් තියෙනවා. ආයතන පැත්තෙන් කොහමද ආයතනයකට අහු වෙන දෙයක් නම් රූපය ඇහැට අරමුණු වෙන දේවල් රූප කනට අරමුණු වෙන්නේ රූප නේද රූප ගැන තමයි දැනගන්නේ නාසයෙන් දැනගන්නේ රූප ගැන දිවෙන් දැනගන්නේ රූප ගැන කයෙන් දැනගන්නේ රූප ගැන එතකොට ඒ දැනගන්න ඒවට කියන අපි බාහිර බහිද්ද රූප නේ ආයතන පහට අරමුණු වෙන්නේ බහිද්ද රූප. එතකොට ආයතන පහ අජ්ජත් රූප. ඇහැ කන නාසය දිව ශරීරයේ කියන්නේ ඒ රූප ටික දාන්නේ අජ්ජත් රූප. ඒ වයින් දැනගන්න ඒවා බාහිර නැත්තම් බහිද්ද රූප. නේද? රූපයක් ගැන දැනගන්න පුළුවන් ආයතනකින් විතරයි. අයිය අපි මොනවා හරි දැනගන්නවා කියන්නේ මොනවා හරි දැනගන්නවා කියන්නේ මොකද්ද? දැනගන්නේ මොකෙන්ද? ආයතන උදව් වෙනවා දැනගන්නවා කියන්නේ මොකද්ද? විඥාන දැනගන්නවා කියන්නේ විඥානය නේද? දැනගන්න ගතිය දැනුවත් වෙන එකට දෙන නම තමයි විඥානය. රූපයක් ගැන දැනගත්තා නම් අනිවාර්යෙන් විඥානයක් පහළ වෙලා තියෙනවා. නේද? විඥානයක් පහළ වුණ නැත්නම් රූපයක් ගැන දැනගනියද? බැ මොනවා හරි දැනගන්න ගතියටනේ විඥානය කියන්නේ. නේද? එතකොට විඥානයක් පහළ වුණොත්මයි රූපයක් ගැන දැනගන්න. විඥානයක් පහළ වෙන්න නම් මොනවද ඕන වෙන්නේ? ආයතන. ආයතනයක් නැතුව විඥානයකට පහළ වෙන්න පුළුවන්ද? ඒත් බෑනේ. අපි දන්නේ විඥාන කීයක් දන්නවද? 6යි. මොනවද? චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ ඝාන විඤ්ඤාණ ජීවහා විඤ්ඤාණ කාය විඤ්ඤාණ මනෝ විඤ්ඤාණ ඔය විඤ්ඤාණ හය විතරනේ තියෙන්නේ. ඒකට ඒ විඤ්ඤාණයක් උපදින්න නම් අනිවාර්යෙන් ආයතනයක් අවශ්‍යයි. ආයතනය මුල් වෙලා උපදින විඤ්ඤාණය නේද? විඥානය කියවහන් එතකොට දැනගන්න ගතිය ඇහැ නිසාද දැනගන්නේ කන නිසාද දැනගන්නේ නාසය නිසාද දැනගන්නේ නේද දිව උදව් කරගෙනද දැනගෙන තියෙන්නේ? කය උදව් කරගෙනද දැනගත්තේ? මනස උදව් කරගෙනද දැනගත්තේ? ඒකයි ඔය දැනගත්තු එක ඒ ආයතන යනුව නමත් දෙනවා නේද? චක්කු විඥානය කියන ඇහැ උදව් කරගෙන දැනගත්තා. සෝත විඥානය කියන කන උදව් කරගෙන දැනගත්තා. නේද? උදව් කරගෙන එහෙම නැත්නම් මුල් වෙලා. ආයතනෙ මුල් වෙලා. ආයතනයක් මුල් වෙලාමයි විඥානයක් පහළ වෙන්නේ. විඥානිකින් තමයි රූපයක් ගැන දැනගන්න පුළුවන්. නේද? එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා මේ රූපය ගැන දකින්න නම් ඉස්සෙල්ලාම රූපය කියන එක අඳුරගන්න. ඉති රූපං. ඉති රූපං. මෙන්න මේකයි රූපය. හරි? එතකොට අපිට රූපය කියලා අපි ගන්න මොකක් හරි තියෙනවා නම් ඔන්න ඕක ඉති රූප. රූපය කියලා මොකක් හරි ගන්නවා නම් නේද? මේක ඉති රූපං. මෙන්න මේකයි රූපය. එතකොට ඒ ගන්න පුළුවන් රූප ආයතන පැත්තෙන් බැලුවොත් ඇහැට අරමුණු වෙන ඒවා කණෙන් දැනගන්න ඒවා නාසයෙන් දැනගන්න ඒවා දිවෙන් දැනගන්න ඒවා කයින් දැනගන්න ටික රූප. ඊළඟට අපි ඇහැ කියන්නේ රූපයක්, කන කියන්නේ රූපයක්, නාසය කියන්නේ රූපයක්, දිව කියන්නේ රූපයක්, කය කියන්නේ රූපයක් විදිහට නිබාර ගන්න. නේද? මේ ලෝකේ ඕන කෙනෙක්ගෙන් අහුවොත් ඔව රූපද නැද්ද කියලා රූප කියලා කියනවා. ඒකට සාමාන්‍ය ලෝකයාට තියෙන රූප ඉති රූපං. නේද? මේ කාම ලෝකේ ඉන්න කාමාවචර භූමියේ ඉන්න ඕන කෙනෙක්ගෙන් රූපයක් මොකක්ද අහුවොත් ඒ රූපේ ඔන්න ඔය ටිකට අහුවෙලා තියෙනවා. නේද? ඒ රූපය මොකක්ද කියලා හොඳට දැනගන්න. ඉති රූප. දැන් තාම ඔය කියන්නේ අපි රූපය කියන්නේ මොකක්ද? හරි? ඒකට ඒ රූපය අපට අර 11 ආකාරයෙන් කියන්නත් පුළුවන්. අජ්ජත් රූපේ කියන්නත් පුළුවන්. බහිද්ද රූපේ කියන්නත් පුළුවන්. නේද? අපි කැමති රූපයක් කියන්නත් පුළුවන්. අකමැති රූපයක් කියන්නත් පුළුවන්. දුර තියෙන රූපයක් කියන්නත් පුළුවන්. ළඟ තියෙන රූපයක් කියන්නත් පුළුවන්. සියුම් රූපයක් කියන්න පුළුවන්. ඝන ඕලාරික රූපයක් කියන්න පුළුවන්. ඊළාට මේ මොහතේ රූපයක් කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් අතීතේ රූපයක් වෙන්නත් පුළුවන්. අනාගතේ රූපයක් වෙන්නත් පුළුවන්. කොට ඔය ඕන රූපයක් අපිට ගත්තාම ඔන්නඔක මෙන්න මේකයි රූපේ. ඉති රූපේ. නේද? ඊළඟට රූපේ ලක්ෂණ ටිකකුත් හොයාගන්න පුළුවන්. ඒ ලක්ෂණ ටිකක් බලන විදි තියෙනවා. මේ රූපේ තියෙන ලක්ෂණ ගති. නේද? මොනවාද රූපයක තියෙන ලක්ෂණ? රූපණය වෙනවා කියනවා වෙනස් වෙන අර්ථයෙන් එක විදිහකට තියෙන්නේ. අපි දන්න රූප වෙනස් වෙන්නේ මොනවායින්ද? සීත, උෂ්ණ, ගින්නෙන් වෙනස් වෙනවා නේද? සත්තු කෑවහම මැසි මදුරු වගේ සර්පයෝ දස්ටගලොත් එහෙම රූපේ තියෙන හැටි වෙනස් වෙනවා නේද? ඒකට ඒ හේතු නිසා වෙනස් වෙන නිසා ඔබට රූපණය වෙනවා කියන්නේ. ඒත් ඔය අපි දන්න රූප වලට වෙන දේවල්. නේද? ඊළඟට අපිට තියෙනවා මේ පණ තියෙන රූප කියලා જાතියකුයි පණ නැති රූප කියලා જાතිය. නේද? දැන් ඔය මොන රූපේ ගත්තත් මේ රූපේ හැදිලා තියෙන්නේ කොහොමද කියලා බලන්න පුළුවන්. නේද? මොනවා හරි කොටස් ගොඩක් එකතු වෙලා තමයි ඕන රූපයක් හැදිලා තියෙන්නේ. හ්ම්? මේ මේසයක් ගත්තොත් ඕකේ තියෙන කකුල් තියෙනවා, ලෑල්ලක් තියෙනවා, අරවා මේවා එකතු වෙලා. නේද? ශරීරයක් ගත්තොත් ඒකෙත් කොටස් ගොඩක් තියෙනවා නේද? කෙස්, ලොම්, නියපොතු, දත්, සම්, මස්, නහර, ඇට, ඇට මිදුළු ඔය විදිහට අපිට වෙන් කරන්න පුළුවන්. ඒ වෙන් කරන්න පුළුවන් හින්දා කියනවා මේවා එකතු වෙලා තමයි ওই රූපේ හැදිලා තියෙන්නේ. නේද? මේ රූපේ හැදිලා තියෙන්නේ මෙන්න මේ කොටස් ගොඩක් එකතු වෙනවා. එතකොට ඒ කොටස් වල ගති ටිකක් අපිට බලන්න ඕන. දැන් රූපය ගත්තාම ශරීරය ගත්තාම ඔක වෙනස් වෙනවා, රූපණය වෙනවා කියලා බලනවා වගේ. කෙස්ලොම් නියදත් වෙන වෙනම ගත්තහම ඒවත් රූපණය වෙනවා, වෙනස් වෙනවා. නේද? එහෙම වෙනස් වෙනවා කියලා දකින්න. ඊළඟට වෙනස් වෙනවා කියන්නේ හැම එකේම නිකන් ආයු කාලයක් තියෙනවා නේ. මෙච්චර කල් තමයි මේක පවතින්නේ. ඈ ශරීරයක් ගත්තහම මෙච්චර කල් පවතින්නේ. කෙස් ගොඩක්, ලොම් ගොඩක්, නියපොතු ගොඩක්, දත් ගොඩක් ගත්තහම ඒවටත් වෙන වෙනම ආයු කාලයක් දෙන්න පුළුවන්. නේද? ඊළඟට මොකද කරන්නේ? ඒවත් මොනවයින් දැහැදිලා තියෙන්නේ කියලා තව තව කඩලා බලන්න පුළුවන්. හ්ම්? කෙස් හැදිලා තියෙන්නේ මොනවාද? ලොම් හැදිලා තියෙන්නේ මොනවයින්ද? නියපොතු හැදිලා තියෙන්නේ මොනවයින්ද? දත් හැදිලා තියෙන්නේ මොනවයින්ද? ඒලා හැම බලන්නත් පුළුවන්. එතකොට එක පැත්තකින් පේනවා සාමාන්‍ය ලෝකයට අයිති දෙයක්ම තමයි මේවා ආහාර නිසා හටගත්තේ. එතන මේ කොටස් ටික මෙච්චර කල් අපි ගත්ත ආහාර නිසාමයි මේ ශරීරේ හැදුනේ. පත්පාන් කවුති මුන්නට වගේ ආහාර. ඒ ආහාර වලට හිතන්න පුළුවන්ද? බැ. ඒවයි විඥාන පහළ වෙන්නේ නැහැ නේ. සතරේ හිතන්න බැරි අචේතනික ආහාර. අචේතනික ආහාරයෙන් හැදුන දෙයත් එහෙනම් අචේතනික වෙන්න ඕනේ. ඒවටත් හිතන්න බැරි වෙනවා. නේද? දැන් අපි මේසයක් හැදුවේ මේ ලෑලි අරවා මේවා එකතු කරලානේ. ඔය කකුල් එහෙම ඒවට හිතන්න පුළුවන්ද? බැ. එහෙනම් ඒවයින් හැදුන මේසෙට හිතන්න පුළුවන් වෙයිද? ඒත් බැනේ. එතකොට බත්පාන් කවුපි මුං ඇට වගේ වට හිතන්න පුළුවන්ද? එහෙනම් ඒව උදව් වෙලා හැදුන මේ ශරීර කොටස් වලට හිතන්න පුළුවන්ද? කෙස් ලොම් නියදත් ඔව ගත්තොත් ඈ ඒ වෙන වෙනම ගත්තොත් ඒවට හිතන්න බෑ නේද එකකටවත්? ඈ එහෙනම් ওই ටික එකතු කරලා හදන ශරීරෙට ඈ හිතන්න බැරි වෙන්න ඕනේ. ඒුණාට අපි කිය අපි බාර ගන්නේ නා හිතන්න පුළුවන් නේද? ඈ බෑ ওই විදියට කිව්වට අපිට ඇත්ත අවබෝධ වෙයිද? මේ මොකද්ද වැරදිලා වගේ පේනවා. ඒ වුණාට නේද? මේ ශරීරේ මොන කොටස් වලින් හැදිලා තිබුණත් හිතන්න පුළුවන් ඒවයින් බැරි ඒවයින් මොනවයින් හැදිලා තිබුණත් මේ ශරීරයට නම් හිතන්න පුළුවන් කියන එකනේ අපි අත්දකින්නේ නේද? පුද්ගලෙක් ඉන්නවා ජීවයක් තියෙනවා හිතක් හිත පහළ වෙනවා ඒකනේ අපිට අත්දකින්න පුළුවන් නේද? එතකොට අර විදිහට බැලීම තුලින් මොනවා හරි අවබෝධයක් ගන්න පුළුවන්. ඒ වුණාට ඇත්ත ඇති හැටි මතකින් නෑ ටිකක් අමාරුයි. නේද? ඒ කියන දේත් ඇත්ත. මේ ශරීරය කියන්නේ කොටස් ටිකක් තමයි. කොටස් හැදිලා තියෙන්නේ ආහාරෙනුත් තමයි. ඊළඟට ඒ වාර කියපු විදිහට රූපණයක් වෙනවා. සීතල ස්නාදියෙන් වෙනස් වෙලා යනවා. ආහාර නැති වුණොත් ඒ ශරීරේ වැඩි කල තියෙන්නේ නැති වෙලා යයි නේද? ආහාර නිසාම හැදිලා තියෙන්නේ. ඒ කොහොම බැලුවත් මේ ශරීරයට තියෙන ඇලීම නැති වෙයි. නැති වෙන්නේ නැහැ නේද? ඊළඟට තවත් ඕක කඩලා බලන්න පුළුවන්. මේ කොටසුත් කෙස්ලොම් නියදත් එහෙම හැදිලා තියෙන්නේ තවත් කුඩා කොටස් එකතු වෙලා. ඒවට රූප කලාප කියන විද්‍යාවෙන් නම් පරමාණු හරි ශෛල හරි ඒ වගේ කුඩාම කොටස් ගොඩක් එකතු වෙලා තමයි මේක හැදෙන්නේ කියන්නේ. ඒකට විද්‍යාවෙන් පෙන්නනවා මේවා හැදිලා තියෙන කුඩාම කොටස් වලට කියනවා රූප කලාප. අයි රූප කලාපයක් කියන්නේ ඒකෙත් අඳුර ගන්න පුළුවන් පඨවි ආපෝ තේජෝ වායු සතර මහා ධාතු ඒවා එකකට එකක් වෙන් කරන්න බෑ. රූප කලාපෙන් පඨවි වෙන් කරලා ගන්න බෑ. අනිත්‍යක නැතුව. ඒතර අපි පඨවි ගැන කතා කරනවා නම් එතන අනිත්‍යකත් තියෙනවා. අනිත් ස්වභාව ටිකක් තියෙනවා. ඒ හින්දා තමයි ඒක කඩාගෙන ගියාම එන රූපයක් හැදිලා තියෙන කුඩාම කොටස කියලා ගත්තොත් ඔක රූප කලාපයක් කියන්නේ. එතකොට මේවා රූපණය වෙනවනේ වෙනස් වෙනවනේ. ඒ හින්දා ওই රූප කලාප එකත් අපි කියන හට ගැනීමක් තියෙනවා. පවතින කාලයක් තියෙනවා. ඊට පස්සේ මේක විනාශ වෙලා යනවා. නේද? එතකොට මේ උපදීන ක්ෂණයට එක චිත්තක්ෂණයක් කියන විනාශ විනාශයට තව චිත්තක්ෂණයක් කියනවා. ඔක තව පවතින කාලෙත් ඒ වගේ චිත්තක්ෂණ 15ක් පවතින. ඒතර ඔක්කොම උපදින එකයි විනාශ වෙන එකයි පවතින 15යි ගත්තහම 17ක්. චිත්තක්ෂණ 17ක් මේ රූප කලාපේ තියෙනවා කියන්නේ. චිත්තක්ෂණයක් කියන්නේ අපේ හිතක් ඇති වෙන කාලෙ. ඒ වගේ 17 වාරයක් ආයු කාලය මේ රූප කලාපයකට තියෙනවා කියලා කියනවා. එහෙම කියන්නේ එහෙම දැනගන්න පුළුවන්. දැන් ඒක තව පැත්තකින් බැලුවහම අපිට හිත ඇති වෙන ටික කඩලා කඩලා බැලුවහම අන්න ඒවා 17ක් මේ රූප කලාපේ පවතිනවා කියලා නිකන් හිතාගන්න පුළුවන්කම තියෙනවා. ඒ චිත්තක්ෂණ 17ක් තියෙනවා කියන්නේ රූප කලාප. ඊට වඩා තියෙනවා. හරි. ඒ රූප කලාප මට්ටමේ ගත්තොත් ඈ? පහළව කියන්නේ ඒක පවතින යම් කිසි කාලයක් තියනවා නම් චිත්තක්ෂණ 15යි. එතකොට හටගත්තු ක්ෂණයයි විනාශ වෙන ක්ෂණයයි එක්ක ඔක්කොම 17ක්. චිත්තක්ෂණ 17ක් රූප කලාපයක්. ඔව්. ආයු කාලේ කිව්වට ඇත්තටම ඒක අපිට එච්චර කාලයක් ඔක හිතෙන් අත්දකින්න පුළුවන්. හිත 17ක් හැදිලා නැති වෙනකන් රූප කලාපයකට පවතින්න පුළුවන්. හිත කියන්නේ හරි වේගවත්. අපි ක්ෂණයක් ගන්නකොට හිත කෝටියක් විතර ඇති වෙලා නැති වෙනවා මේ තත්පරයක් කියනකොට. හරි? හිතකට නෙමෙයි රූපේ. රූප වල. දැන් හිත එක ක්ෂණයක් කියලා ගත්තොත් හිතේ ආයු කාලේ ඒ වගේ 17ක් පවතින ආයු කාලයක් තියෙනවා කියලා තමයි රූපය ගැන හිතන්. එතකොට ඔක ඉතින් පොතේ ওই විදිහට තිබුණාට ඒක කියන්නේ ওই විදිහට තීරුම් කළාට ඒක හිතන්න පුළුවන් තව පැත්තක් තමයි අපි චිත්ත වීති ගැන එහෙම අහලා තියෙනවා. චිත්ත වීතියක හිත කීයක් තියෙනවා? නෑ 52 චෛතසික. චිත්ත වීතියක් කියලා තියෙන එකේ තියෙන්නේ 17ක්. අර භවාංගේ ඉඳලා භවාංග චලනය උපච්ඡේදයේ ඊළඟට මොන විඤ්ඤ ද්වාරේද පංච ද්වාරාවච්ඡනේ චක්කු විඥානද මොහොම යන්නේ. ඔව් යවන් හතකුත් එක්ක නේද? ආයි භවාංගෙට එනකන් 17. එතකොට ඒකත් චිත්තක්ෂණයක් කියලා ගන්නත් පුළුවන්. හරි. එතකොට අන්නේම 17ක් දැන් ඔය 17ටම අරමුණු වෙන්නේ එක අරමුණ. ඒක අරමුණක් උදව් කරගෙන තමයි ඔය 17ම හටගන්නේ. එතකොට ඔව් භවංගෙට ගිහින් ඒක ඉවරයි. ආයෙත් ඇහැරවල ගත්තොත් තව හිත.
ඒක තමයි
බලන්නේ. හ්ම්. ඒ අරමුණ අරමුණක් ගැන හිතන එක ඔන්න 17ක් ගියා ඉවරයි. ආයෙ බාංගෙට. ආයෙ ඕනනම් ඒක අරමුණු කරලා තව 17ක් හදන්න පුළුවන්. 17 කැලි තමයි. ඇක්කලා බලන් ඉන්නවා කියන්නේ ඒ වගේ චිත්ත වීති ගොඩාක් හැදෙනවා ආයෙ. මේක භවංගෙන් පටන් අරන් ඔන්න හිතුවා ආයෙ භවංගෙට වැටුණානේ. ආපහු ඒකෙන් එළියට ආවා ආයෙ 17ක් ගියා ආයෙ භවංගෙට. ඔයගේ වා දිගින් දිගින් දෙකටම එනවා. හිත සකස්. හරි. ඒක දන්නේ නැත්නම් දැනගන්න ඕනේ. දන්නවනම් එතනිනුත් මේ 17 ගැන නිකන් අවබෝධයක් ගන්න පුළුවන්. මේකද විස්තර කරන්න නම් වෙන විදිහකට අර එළියේ තියෙන රූපේ රූප කලාපේ 17ක් කියලා වුණාට මේ පැත්තෙනුත් බලන්න පුළුවන් ඒ චිත්ත විතියක 17ක් තියෙන්නේ. ඒක කොහොම වෙතත් දැන් අපි අර දැන් රූපේ කෙස්ලොමනිය ශරීරයේ කෙස්ලොමනිය දත් කියලා බැලුවා. ඒක හැදිලා තියෙන්නේ කුඩාම කොටස් එකතුවකින් කියලා බැලුවා. ඒ කුඩාම කොටසෙත් තියෙනවා වෙනස් වෙන ගතිය නේ. කොට එහෙම වෙනස් වෙන දේවල් ගොඩක් එකතු වෙලා නම් මේක හැදිලා තියෙන්නේ. හැදුන දේත් වෙනස් වෙනවා නේ. කොට ඒ වෙනස් වෙන ගතිය බලන්නත් පුළුවන්. කොහොම බැලුවහම මේ ශරීරය නැත්නම් ඕන රූපයක් වෙනස් වෙන ධර්මතාවයක් තියෙනවා කියලා බලන්න පුළුවන්. දැන් කොහොම බලන්න තියෙනවා රූප ගැන. එතකොට අපි හිතාගෙන ඉන්නවා නම් මේක ස්ථිරව පවතිනවා කියලා ඔබ පොඩ්ඩක් ඊට වඩා වෙනස් ගතියක් මෙතන තියෙන්නේ කියලා දකින්න. නේද? දැන් ඕකත් සාමාන්‍යයෙන් ලෝකෙට අයිති කෙනෙකුට කරන්න පුළුවන්. බුදුදහමක් අහලා තිබුණත් නැතත් සමහර විට මේ වචන දාන්න නැති වුණාට නේද? ඒ වෙනස් වෙන ස්වභාවයක් කියන අදහස ගන්න. ඒක අපේ ගොඩක් විද්‍යාඥයක් කළා හොයලා හොයලා ගිහින් මේ තියෙන හැම දෙයක්ම වෙනස් වෙන නිකන් ගලා යන ස්වභාවය. ශක්තිය කියන මට්ටමට ඒගොල්ලන්ටත් එන්න පුළුවන්. අර රූප කලාපයි සතර මහා ධාතුයි චිත්තක්ෂණයි කිව්වේ නැතුවට ඒගොල්ලෝ හොයාගෙන තියෙනවා මේ මේ හැම දෙයක්ම වෙනස් වෙනවා. වෙනස තියෙන්නේ එහෙම හොයාගත්තා කියලා ඒගොල්ලෝ මේ ආර්ය මාර්ගයට වැටුන්නේ නැහැ. සෝවාන් මාර්ගයට වැටුන්නේ නැහැ. සක්කාය දිට්ඨිය කැඩුනේ නැහැ. සමහර විට මේ දිට්ඨිය වැඩි කරගන්නම එක තව ටිකක් හේවුවා. මම මෙහෙම දෙයක් හොයාගත්තා කියලා අනිත් අයට කියනවා. මේ කට තමන්ගේ තණ්හාව ලෝභ දේශ වැඩි වෙන පැත්තට තමයි මේක හොයලා තියෙන්නේ. අපි භාවනා කරලත් යන්නේ වාට වඩා මම භාවනා කරලා තියෙනවා. රූපයක් බැලුවහම මේක කොටස් කියලා පේනවා, මේක රූප කලාප කියලා පේනවා, ප්‍රමාදාත කියලා පේනවා, මේවත් වෙනස් වෙවි යනවා කියලා ඔයගොල්ලන්ට පේන්නේ නැහැ, මට පේනවනේ කියලා තමන් උසස් කරගන්න. වැඩි වීම කොහොම වෙතත් මමත්වයේ දුරු වෙන පැත්තකද ඔය ගිහින් තියෙන්නේ, සක්කාය දිට්ඨිය කැඩෙන පැත්තකද? නෑ නේද? එතකොට ඒවයින් අදහසක් ගන්න පුළුවන්. ඒවා තාම ලෝකේ ඉක්මවා යන ලෝකෝත්තර දර්ශනයක් නම් නෙවෙයි. ලෝකෙට අයිති ඥාන ටිකක් නම් අරගෙන තියෙනවා. ලෝකයා එක්ක බලනකොට අනිත් අයට වඩා මන් දන්නවා. ලෝකෙට අයිති විශිෂ්ට ඥාන උපදවා ගන්න පුළුවන් විදියට භාවනා කරලා. හැබැයි අපි නුවණින් බලන්න ඕන අර අපේ තියෙන දස සංයෝජන කියන ඒවා කැඩෙනවද? මාර්ගඵල ලැබීමේදී කැඩෙන කෙලස් ටිකක් තියෙනවනේ. දැන් සෝවාන් වීමේදී ගන්නවනේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියලා සංයෝජන තුනක් කඩන්න තියෙනවනේ. නේද? දැන් ඔය තුන කැඩෙනවද මේ විදිහට බලලා කියන එක තමයි අපි නුවණින් හොයන්නේ. ඒකට දැන් ඒ සක්කාය දිට්ඨියවත් කැඩෙන්නේ නැහැ කියලා පේනවා නේද? ওই විදිහට බලන්න. හැබැයි වයින් කැඩෙන කැලස් වගේකුත් තියෙනවා. දැන් අපිට තරහාවක් තිබුණා නම් නේද? ඒ තරහ අඩු කරගන්න පුළුවන්. ඇලීමක් තිබුණා නම් ඒ ඇලීම අඩු කරගන්න පුළුවන් ওই විදිහට මෙනෙහි කරනකොට. ශරීරයක් දකිනකොටම තරහක් එනවා නම් අපි එතන කිස්ලොම් නියදත් ගොඩක් නේ තියෙන්නේ කියලා බැලුවාම ඒ තරහ අඩු වෙනවා. ඇලීමක් එනකොටත් ඔතන තියෙන කෙස්ලම් නේදත් ගොඩක් නේද කියලා ඒ ඇලීම අඩු කරගන්න ඕන.
ඊළඟට අර කොටස් වලට යම් කිසි ඇලීමක් ගැටීමක් තිබුණා නම් ඕතන තියෙන ඒවත් නෙමෙයි රූප කලාප ගොඩක් කියලා බැලුවාම එකත් අඩු කරගන්න පුළුවන්. ওই රූප කලාපෙත් මේ වෙනස් වෙවි තියෙන එකක් නෙයි. ඉක්මනට මේ වෙනස් වෙනවා. නේද? ඇතිලා නැති වෙන දෙයක් නේ කියලා බලලත් එකලස් අඩු කරගන්න පුළුවන්. ඔක තව විදිහට කිව්වොත් අපේ නීවරණ යටපත් කරගන්න පුළුවන්. නීවරණ ධර්ම යටපත් කරගන්න ওই භාවනාව වලින් පුළුවන්. හරි. නීවරණ දන්නවනේ නේද? පංච නීවරණ. ආමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡ. ওই පහ යටපත් කරන්න පුළුවන් මේ විදිහට. ඒ භාවනාව වලදී ප්‍රශ්නේ තියෙන්නේ ඕවා ආයේ මතු නොයන විදිහටම කැඩිලාද? අපි යොහොම මෙනෙහි නොකර හිටියොත් එහෙම ශරීරයක් දකින්නකොට ආයේ මෙනෙහි කරන තාක්කල් හොඳයි නේද? එකෙන් පේනව නේද ඒක යටපත් කිරීමක් කියලා. එහෙනම් දැන් මේ නීවරණ යටපත් වුණ මනසට ඊළඟට කරන්න වැඩක් තියෙනවා. ආයේ මේවා මතු නොවන විදිහට නේද අස් කරන්න වෙනවා. ඒකට තමයි ඔන්න බුදුදහම උදව් වෙන්නේ. බුදු කෙනෙක්ගේ බුද්ධ දේශනාව උදව් වෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේ ඔන්න දැන් රූපය පිරිසිඳ දකින්න රූපේ ඇත්ත ඇති හැටි දකින්න ඕන නම් අනිච්ච සංඥාව වඩන්න. අනිච්ච සංඥාව කියනකොට කොටස් තුනක් තියෙනවා. ඉතිරූපං, ඉතිරූපස්ස සමුදයෝ, ඉතිරූපස්ස අත්තංගම කියලා ಜಾති තුනක් තියෙනවා. ඉතිරූපං මෙන්න මේකයි රූපය. ඉතිරූපං මෙන්න මේකයි රූපය කියලා පටන් ගන්න තියෙනවා. ඊළඟට මොකද්ද බලන්න තියෙන්නේ? මේක හටගත්තේ කොහොමද? මේ රූපේ හටගත්තේ කොහොමද? ඒකට කියනවා සමුදේ. ඊළඟට අත්තංගම. මේ සමුදේ නැති වුණා නම් ඕක හටගනීද කියලාත් බලන්න. එහෙන් බලන කෙනා ඔන්න අනිච්ච සංඥාව වඩනවා කියනවා. ඕක තව විදිහට කිව්වොත් අපි සම්මා දිට්ඨිය ඇති කරගන්නවා. තවත් විදිහකට කිව්වොත් පටිච්ච සමුප්පාදය දකින්න. හේතුඵල සම්බන්ධනේ දැන් දකින්නේ නේද? සමුදේ තියෙනකොට ඵලය තියෙනවා, සමුදේ නැත්තම් ඵලය නැහැ. මේක තමයි පටිච්ච සමුප්පාදය. ඒකට පටිච්ච සමුප්පාදය කියන්නේ බුදුදහම. ඒකට බුදුදහම උදව් කරගන්න වෙනවා දැන් අර කෙලෙස් ආයේ මතු නොවන විදිහටම කඩලා දාන්න. ඒකට ඒ තුලින් තමයි අපේ සක්කාය දිට්ඨිය කැඩෙනවා නම් කැඩෙන්නේ. පටිච්ච සමුප්පාදයේ තුලින් එහෙම නැත්නම් ඔතන ඒ චතුරාර්ය සත්‍යයක් තියෙනවා. මම අපි ඉස්සෙල්ලා කියවනේ දැන් දුක කියන්නේ රූපේ නිසා හටගන්න දුක මොකද්ද? රූප උපාදානස්සං. නේද? ඒ තිරූපං කියනකොට පෙන්වන්නේ ද රූප උපාදානස්කන්ධය ওই තියෙන්නේ කියලා. කියන්නේ දුක. නේද? ඒ රූප සමුදය ඉති රූපස්ස සමුදයෝ කියලා බලනකොට මොකද්ද මේ බලන්නේ? දුක හටගන්න හේතුව දුක්ඛ සමුදය නේද? ତେට මේ සමුදය නැති වුණා නම් මොකද වෙන්නේ කියනකොට දුක්ඛ නිරෝධය නේද? සමුදය යෙදුනොත් දුක තියෙනවා, සමුදය යෙදුනේ නැත්නම් දුක්ඛ නිරෝධය. දුක හටගන්න විදිහක් නැහැ. එහෙනම් ඒ සඳහා මොකද්ද කරන්න ඕන? මාතර ඔන්න ඔය ගැන අවබෝධයක් එනව නේද? දැන් රූපය ගැන බලනකොට ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්ංගම කියලා බලනකොට එන්න දැන් චතුරාර්ය සත්‍ය. පටිච්ච සමුප්පාදේ දකින්නවා කියවත් චතුරාර්ය සත්‍ය දකින්නවා කියවත් ඔක්කොම ඔතන තියෙනවා. තර කායानुපස්සනාව තියෙන්නේ තෝකට. රූපය ගැන මෙනෙහි කරන්නනේ කායानुපස්සනාව තියෙන්නේ. නේද? රූපය ගැන සිහිය පිහිටන්න. රූපය ගැන සිහිය පිහිටන්න. ආතාපි සංඛජානෝ සතිමා කියලා. වීර්යෙන් නුවණින් සිහිය පිහිටන්න. හා කායानुපස්සනාව හිතීම ක්‍රියාවක් දැන් බලන්නේ හිතීම ගැන නෙමෙයි රූපය ගැන අනුපස්සනා කරන්නේ කායानुපස්සනාව නේද කායानुපස්සනාව කියන්නේ අනුපස්සනාව කරන්න ඕන රූප ගැන අජ්ජත් රූපේ ගැනත් බලන්න තියෙනවා බහිද්ද රූපේ ගැනත් බලන්න
තියෙනවා.
ඔව් ඒ ක්‍රියාවක් වුණාට ඒක අපිට වැඩන්නේ නැහැ. කායනුපස්සනාව වඩන්නනේ තියෙන්නේ. ඒ වඩන එක ක්‍රියාවක්. එහෙම කියන්න පුළුවන්. ඒ වුණාට දැන් රූපය පිරිසිදු දකින්න නම් කායනුපස්සනාව කරන්න ඕන. කරන්න දෙයක් තියෙනවා. හරි කරන්නේක ක්‍රියාවක් දැන් ක්‍රියාව අඳුරගන්න එපා මොකද්ද මොකද්ද කරන්නේ ඒ රුධාමුදුර පෙන්නනවා අජ්‍යත්ත රූපේ ගැන මෙනෙහි කරන්න කියනවා බහිද්ද රූපේ ගැන මෙනෙහි කරන්න කියන්නේ සිහියෙන් ඉන්න ඉති අජ්‍යත්තං වා කායේ කායන පස්සී විහෙරති බහිද්ධාවා කායේ කායන පස්සී විහෙරති ලංකා අජ්ජත්ත බහිද්දාවා කායේ කාණ පස්සේ විහෙරති එහෙම ඉන්නකේ ඊළඟට ඕකෙම සමුදය බලමින් ඉන්නකේ සමුදය ධම්මානුපස්සීවා කායස්මිත ඒකේ වය බලමින් ඉන්නකේ වය ධම්මානුපස්සීවා කායස්මිත ඊළඟට සමුදය වය ධම්මානුපස්සීවා කායස්මිත ඒ දෙකම බලන්න කියන නේද? එතකොට දැන් රූපයේ සමුදය අපි එක විදිහකට ඉස්සෙල්ලා බැලුවා. ශරීරය හැදිලා තින්නේ කොහමද කොහමද කියලා බැලුවා. නේද? එතෙන් දිහා ඔපත්තකින් ආවා ආහාරය නිසායි ශරීරය කියලාත් බලන්න පුළුවන්. ආහාරය නැතිනම් ශරීරේ නැති වෙනවා කියලා බලන්න පුළුවන්. නේද? එතකොට ඒ බැලීමෙන් කැඩෙන කෙලස් ටිකකුත් තියෙනවා ඉතුරු වෙන කෙලස් ටිකකුත් තියෙනවා අන්නක අඳුර ගන්නවා ඔය එළියේ තියෙන ශරීරයේ ආහාරයෙන් තමයි හැදිලා තියෙන්නේ ආහාරය නැති වෙනවා නේද නැති වෙනවා කියලා එහෙම බලන්න පුළුවන් ඒ බැලුවට දැන් ඕක බලන කෙනා ඕක දැනගන්න කෙනා මේ පැත්ත මොකද වෙන්නේ මම මොනවා හරි තව දෙයක් දැනගත්තා තව අවබෝධයක් ලැබුණා කියන මට්ටමකට යනවා නේ මම ඉන්නවා ඉතින් ඇලීම ගැටීම් අඩු වුණාට අන්හව අඩු වුණාට මුලාව තියෙනවා අවිද්‍යාව තියෙනවා. විද්‍යාව දුරු වෙන්නේ නැහැ. හරි. ඇත්ත ඇති හැටි නොදන්න කම දුරු වෙන්නේ නැහැ. ඒක තව ටිකක් තේරුම් ගන්න තමයි මම අර කිව්වේ අර උපමාවරම් බලන්න කියලා. වතුරට එබෙන බල්ලා. බල්ලෙක් ඉන්නවා කියලා නේ උට හිතෙන්නේ. ඒ බල්ලෙක් දැක්ක ගමන් ඌ දැන් අර පුරුදු කරපු භාවනා කරනවා. ඔය බල්ලෙක්ගේ ශරීරයක් කියලා හිතන ගමන් මොකද කරන්නේ? නෑ නෑ ඔය දැන් භාවනා කළොත් කෙලස් වගේ දුරු වෙනවා. එනකට ඇත්ත ඇති හැටිම දකින්නවද? නැත්තම් සක්කාය දිට්ඨිය දුරු වෙනවද කියන පැත්ත අපි බලනවා. තොර බල්ලා අන්න තව බල්ලෙක්ගේ ශරීරයක් තියෙනවා ඕක කෙස්ලම් මේ දත් වලින් හැදිලා තියෙන්නේ නැත්නම් ආහාරයෙන් හැදිලා තියෙන්නේ කියලා බලන්න පුළුවන්. දැන් උගේ ඇලීම ගැටීම් අඩු වුණාට මුලාව අවිද්‍යාව දුරු වෙයිද? නැහැ. මම මෙහෙ ඉඳන් අරහෙ ඉන්න බල්ලා ගැන දැනගත්තා.